ෂෙහන් සේමසිංහ ගරු ඇමතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ගරු මූල ස්ථානාරූඪ මන්ත්‍රීතුමිය, විශේෂයෙන්ම 2021 අයවැය ලේඛනයේ සම්බන්ධයෙන් අද මාතෘකාවට භාජනය වෙලා තියෙන කාරණා පිළිබඳ සාකච්ඡා කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම මම හර්ෂණ රාජකරුණ අපේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීතුමා ඉතාම ආඩම්බරයෙන් කිව්වා, එතුමන්ලගේ ආණ්ඩුව කාලේ ලයිස්තුවක් කියලා කිව්වා, දෙගුණයකින් වැඩි කරා කියලා. හැබැයි එතුමා මොනවා දෙගුණයකින් වැඩි කරත් හරියටම ඡන්ද ප්‍රමාණය නම් භාගිකින් අඩු කළා කියනවා කියන කාරණාව ඡන්ද ප්‍රතිඵලය අනුව පේනවා. එයිඳ මේ කරලා තියෙන්නේ ජනතාවට ගැලපෙන දේවල් නෙවෙයි. ඒ එක්කම මම කියන්න ඕනේ, මේ සහන ලබා දීම පිළිබඳව වුණ ආඩම්බර වෙනවා නම් අපි කියනවා, එදා 2015 බලයට ඇවිල්ලා පෙබරවාරි මාසේ 27 වෙනිදා මහා බැංකු බැඳුම් කර වංචාව පළවෙනි වරට සිදු නොකරාන, දෙවැනි වරටත් සිදු නොකරාන, මහා බැංකු බැඳුම් කරුත් එක්ක ගනුදෙනු නොකරාන, මීට වඩා 2015පත් වෙච්ච රජයට ජනතාවට සහන දෙන්න තිබ්බා. එහිඳ මේ අද අපේ ආණ්ඩුව විවේචනය කරන්නේ වෙන කිසිම දෙයක් ඉඳ නෙවෙයි, මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය. මේ ඔවුන්ගේ ආණ්ඩුව කාලේ ඔවුන්ට ජනතාවගේ අවශ්‍යතා ඉටු කරගන්න බැරුව තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කරගෙන ජනතාව අන්ත අසරණ පරාජයක් ඔවුන්ට ලබා දුන්නට පස්සේ අද මේ වැදගත් වැඩපිළිවෙලක් ගෙනියන යන මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කරපු අයවැයටත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් මේ ඉතාම පහත් මට්ටමේ විවේචනයක් පමණයි මේ එල්ල කරන්නේ. මේ සම්පූර්ණ අද කරන්නේ දේශපාලන විවේචනයක් විතරයි. ඉවසා ගන්න බැරි දේශපාලන විවේචනයක් විතරයි මේ විපක්ෂය විසින් ඉටු කරන්නේ. එක්කම අපි අහන්න කැමති විපක්ෂය, අද මේ විපක්ෂය අද වෙනකන් මේ විවාදය තුල කොතනද අයවැය ලේඛනය තුල ඔවුන් බලාපොරොත්තු වෙන වෙනසක් පිළිබඳ යෝජනාවක් කරේ? රටේ ජනතාව වෙනුවෙන් යහපත් යෝජනාවක් මේ විපක්ෂ වාඩි වෙලා ඉන්න මන්ත්‍රීවරු 50 දෙනාගෙන් කොයි මන්ත්‍රීවරයෙකුට පුළුවන් වුණේ? අද වෙනකන් යෝජනාවක් නැහැ. ආණ්ඩුව කරන හැමදේම විවේචනය කිරීම පමණයි සිදු කරන්නේ. ඉඳ අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල මේ රටේ ජනතාව අනුමත කළා තියෙනවා. දැන් බලන්න 2015 එදා යහපාලන ආණ්ඩුව ඇවිල්ලා ජනවාරි මාසේ ජනාධිපතිතුමා බත් වෙලා අගෝස්තු මාසේ තමයි මැතිවරණය තියන්නේ. මොකද්ද ලැබිච්ච ප්‍රතිඵලය? ඒ ආණ්ඩුව ගෙනිච්ච වැඩපිළිවෙල ජනතාව සතුටින් හිටියද? මන්ත්‍රීවරු 100ක් එක්සත් ජාතික පක්ෂයට ගන්න බැරි වුණා, 100 දෙනෙක් ගන්න බැරි වුණා, අඩුම ගානේ සරල බහුතරයවත් ගන්න බැරි වුණා. හැබැයි නොවැම්බර් මාසේ 2019 නොවැම්බර් මාසේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයටපත් වෙලා පාර්ලිමේන්තුවත් නැතුව පළාත් සභාවත් නැතුව ප්‍රාදේශීය සභාවත් අක්‍රීය කළ නමට විතර ක්‍රියාත්මක වෙච්ච කාලය තුල ලෝක වසංගතයක් වෙච්ච කොවිඩ් වසංගතය ඇවිල්ලා ඊට පස්සේ පවත්වන මැතිවරණය තුල 3-2 බලයක් හම් වෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට. බලන්න කොතනද වැඩපිළිවෙල ජනතාව අනුමත කරලා තියෙන්නේ. ඒ හින්දා මේ අපි ක්‍රියාත්මක කරන්නේ මේ ජනතාව අනුමත කරපු වැඩපිළිවෙල. ඊළඟට මම උදේ ඉඳන් අහගෙන හිටියා, විශේෂයෙන්ම විපක්ෂය දිගටම කිව්වා, අනුර කුමාර දිසානායක මහත්තයා දිගටම කිව්වා, මේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව අපි දැක්කනේ අධිකරණයේ ස්වාධීනත්වය කොහොමද ආරක්ෂා කරේ කියලා. පළවෙනි වතාවට රවි කරුණානායක හිටපු මුදල් ඇමතුමා විශුද්ධිකරණය පිළිබඳ චෝදනාවක් සිද්ධි මෙතන ඇවිල්ලා අයවැය ලේඛනය ඉදිරිපත් කරනවා. මොකද රවි කරුණානායක ඇමතුමාගේ නඩුවට මොකද උනේ නං එදා? එයින්ද අපි දැක්කා එදා අධිකරණයට බලපෑම් කරපු විදිය මේ පාර්ලිමේන්තුව ඇතුලේ. මේ පාර්ලිමේන්තුවේ මම නැවතත් කියනවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය, මේ පාර්ලිමේන්තුවේ අවුරුදු පහටම රාජපක්ෂවරු හිරේ දාන කාරණාව පිළිබඳව මිසක් වෙන කිසිම වැදගත් දෙයක් කතා කරේ නැහැ. ඒ ආණ්ඩුව කතා කරේ නැත්තේ ඔවුන් දැනගෙන හිටියා නැවතත් මේ රටේ මහජනතාව රාජපක්ෂවරයෙක් බලයට ගේන්න අවශ්‍ය වැඩ කටයුතු කරනවා කියලා. ඒ හින්දා මේ 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාව හරහා ක්‍රියාත්මක කරන්න ගියපු කොමිෂන් සභා ටික, මේ කොමිෂන් සභා එකක්වත් ස්වාධීන වුණේ නැහැ. මේ කොමිෂන් සභා වලට බරපතල බලපෑම කරා. මේවා නිකන් සිරිකොත ඉඳලා තමයි ඒ පත් කිරීම කරේ සහ ඒ තීන්දු ගත්තේ අවාසනාවකට. අපි එදත් ඒ චෝදනාව එල්ල කරා 10 දෙනෙක් ව්‍යවස්ථායක සභාවට පත් කරා. මේ 10 දෙනාගෙන් මේ සියලුම දෙනා අවසානයේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ප්‍රමුඛ
එදා ඒ කණ්ඩායමට අවශ්‍ය විදියට බත් කරගත්තේ. එයා තමයි අනිත් පැත්තට ගිහිල්ලා ඒ කොමිෂන් සභාවට නියෝජිතව බත් කරගත්තේ. අපි දැක්කා කොමිෂන් සභාවට ඇති වෙච්ච බලපෑම් පිළිබඳව මේ රටේ අධිකරණයකට බලපෑම් සිදු වුණා නම් අධිකරණයේ ගරුත්වය කෙලිසුවා නම් විනිශ්චයකාරවරුන්ගේ ගරුත්වය කෙලිසුවා නම් ඒ කෙලිසුවේ යහපාලන ආණ්ඩුව කියන එක අපි ඊටාම වගකීමෙන් කියන්න ඕන නිසා ඊටාම කනගාටුවෙන් අපි කියන්න ඕනි. මොකද අපි දැක්කා මේ පාර්ලිමේන්තුවේ කතා කරපු විදිය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ජම්පර එක අඳන්න ගියේ මතුගම රැස්වීමේ කතා කරපු මන්ත්‍රීවරේ. මතුගම රැස්වීමේ කතා කරන මන්ත්‍රීවරයා මොකද්ද එල්ල කරන ඔවුන්ගේ වීරත්වයේ ප්‍රකාශය? අපි නොවැම්බර් මාසේ මැතිවරණයෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ජම්පර එක අඳන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. අපි දැක්ක එළියට ආපු හඬබඩ තුල කොහොමද ඒ අධිකරණයේ ගෞරවත්වය කෙලිසුවේ කියලා. ඒ ඉඳගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමිය, මේ ආණ්ඩුව අපේ රටේ ස්වාධීනත්වය, අධිකරණයේ ස්වාධීනත්වය, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය, රටේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය 100%ක්ම ජනතාව ලබා දීපු තීන්දුව මත ගරු කරමින් කටයුතු කරනවා කියන ඒ ප්‍රකාශය අපි කරන්න ඕනි. ඒ එක්කම දැන් අනුර කුමාර දිසානායක මහත්තයා කිව්වා කොහොමද එදා මේ අපේ ජනාධිපතිතුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කරා කියලා. අපි නැවතත් කියනවා කිසිම අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කරේ නැහැ. හැබැයි අපි අහනවා අනුර කුමාර දිසානායක මහත්තයාගෙන්, එතුමා අපිට ආනන්ද විජේපාල කියන පුද්ගලයා පිළිබඳ පැහැදිලි කිරීමක් කරොත් හොඳයි. එදා කෘෂිකර්ම ඇමතිවරයා හැටියට අනුර කුමාර දිසානායක ඉඳිද්දී ආනන්ද විජේපාල කරපු කාර්යභාරය එතුමාට අමතක වෙලා නැතුවද කියලා අපි හිතනවා. ඊට අමතරව එතුමාලා තමයි දූෂණ විරෝධී ඒ කාර්යාලයේ මෙහෙව්වේ. ඒ කාර්යාලයේ ප්‍රධානී හැටියට පත් කරගත්තා විතරක් නෙවෙයි, පසුගියදා ජනාධිපති දේශපාලන පරිගැනීම පිළිබඳව ජනාධිපති කොමිෂමට ආනන්ද විජේපාල කැඳවද්දී අනුර කුමාර දිසානායක මහත්තයා එතන හිටියා කියන කාරණාව රහසක් නෙවෙයි. ඒ හින්දා මේ ඔක්කොම එදා සැලසුම් කරලා තිබ්බේ. ඒ සැලසුම් කරා, ඔක්කොම එකතු වුණා, පක්ෂ වශයෙන් එකතු වුණා, සියලුම දෙනා සැලසුම් කළා. පලිගන්න ගිය කාගෙන්ද? පලිගන්න ගිය රාජපක්ෂවරුන්ගෙන්. අවසානයේදී විඳිතයන් බවට පත් වුණේ මේ රටේ ජනතාව. එයින්ද අපි නැවතත් කියනවා ගරු
ඔබතුමාට තව මිනිත්තු දෙකක කාලය.
අපි නැවතත් කියනවා අපි මේ අයාලේ ගියපු රටක් තමයි, අයාලේ ගියපු පරිපාලනයක් තමයි. නැවත නීත්‍යානුකූලව කටයුතු කරන, සිවිල් සමාජයට ගරු කරන විදිහට කටයුතු කරන ආණ්ඩුවක් බවට අපි පත් කරගත්තේ. ඒ හින්දා අපිට කියන්න ඕන කාරණාව මේ අයවැය ලේඛනය තුළ සාධනීය කරුණු රාශියක් තියෙනවා. විශේෂයෙන්ම මේ COVID-19 වසංගතයත් එක්ක මේ ආර්ථිකයට ඇතිවෙච්ච බලපෑම තුළ අද සමගි ජනබල වේගයට මේ අයවැය ලේඛනය හොඳ නැති වුණාට ගරු මන්ත්‍රීතුමිය, විශේෂයෙන්ම අපේ රටේ පෞද්ගලික අංශයේ සියලුම ව්‍යාපාරිකයෝ පිළිගන්නවා මේ කඩාවැටිච්ච ලෝක අර්බුදය පවතින කාලය තුළ කඩාවැටිච්ච ආර්ථිකය නැවත පණගස්වලා නැවත ගොඩනැගීම සඳහා ජනතාවට සහන සහිත අයවැයක් කියන කාරණාව පිළි අරගෙන තියෙනවා. එහෙනම් මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව මේ විරුද්ධ පක්ෂ කියන මේ බේගල් වලට අහුන්කම් දෙන එක නෙමෙයි. ජනතාවගේ බලාපොරොත්තුව ඔවුන්ට යහපත් අනාගතයක් නිර්මාණය කිරීම. ඒකට ජනාධිපතිතුමාගේ නායකත්වය ලබා දීලා තියෙනවා. ඍජු තීරණ අරගෙන ජනාධිපතිතුමාගේ නායකත්වය දීලා තියෙනවා. අපි සතුටු වෙනවා. එතුමා පක්ෂ ભેදකින් තොරව මේ ගන්න තීන්දුව මහපොළවේ ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් උපාධිධාරීන් පිළිබඳව කතා කරා. අපි ඊටම වගකීමෙන් කියනවා එදා උපාධිධාරීන්ගේ ලයිස්තුව දුන්නේ මේ මෙතන ඉන්න එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු. ඒ මන්ත්‍රීවරු දීලා පක්ෂ බලල තමයි ඒ ලයිස්තුව දීලා පත් කරේ. ඒ හින්දා එක්සත් ජාතික පක්ෂය කිසිම තැනක 50,000 උපාධිධාරීන්ට රැකියා දුන්නේ නැහැ. ඒ ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. ඊට පස්සේ නැවතත් රැකියා විරහිත උපාධිධාරීන්ට සාධාරණ ඉටු කරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ කියන එක අපි ඊටම පැහැදිලිව කියන්න ඕනි. රැකියා ලක්ෂයක් දුන්න, ඊළඟට අපේ මාර්ග පද්ධතිය හැදෙනවා, පානීය ජල ව්‍යාපෘති ටික ක්‍රියාත්මක වෙනවා, ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගෙනවා. මේ සියල්ල සිදුවෙන්නේ මේ එක මාස 12ක කාලයක් තුල නෙවෙයි මන්ත්‍රීතුමිය. මේ සිදුවෙන්නේ අපි මේ ඉදිරිපත් කළ තියෙන අයවැය අවුරුදු 5කට ඉදිරිපත් කරපු අයවැයක්. අපි මේ ඉදිරිපත් කරේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සහිත අයවැයලේඛනයක් කියන එකත් ඒකට අතිගරු ජනාධිපතිතුමා ගරුවකමැතුමා ලබා දීපු නායකත්වය ගැන අපි ස්තුතිවන්ත වෙනවා විතරක් නෙවෙයි අපි ජනතාවත් එක්ක හිටගෙන මේ පිළිබඳව විශ්වාසය තබලා තියනවා කියන කාරණාවත් ඉතා පැහැදිලිව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි.
ස්තුති ගරු ඇමැතිතුමා. ඊළඟට මුජිබ රහ්මාන් ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 20ක කාලයක් තියෙනවා.
ස්තුති ගරු සභාපති තුමියනි, අද විශේෂයෙන්ම මේ අයවැය විවාද කාරක සභා අවස්ථාවේදී මේ අයවැය විවාදයේදී ජනාධිපතිතුමාගේ වැශේෂයත් එවැගේම අගමැතිතුමාගේ වැශේෂයත් එවැගේම ස්වාධීන කොමිෂන් සභා පිළිබඳව තිබෙන සියලු වැශේෂයන් පිළිබඳ විවාදයේදී කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමියනි, අද විශේෂයෙන්ම අපි මේ විවාදය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා එතුමාගේ කාලේ අවුරුද්දකින් අවසාන වෙලා ඒ අවුරුද්ද තුල ගත වෙච්ච දේවල් පිළිබඳ තමයි මේ විවාදේ අපි අතු කරන්නේ. මේකෙදි අපි සියලු දෙනාම දන්නවා අද මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා මේ අවුරුද්දක කාලය තුල අපි ශේෂපත්‍රයේ දියා අපි බැලුවම අපිට පේනවා අපි විපක්ෂයේ හැටියට අපි මතු කරන්නේ මේ ශේෂපත්‍රයේ ආණ්ඩුවේ පැත්තේ අලාභයක් හැටියට තමයි තියෙන්නේ. නමුත් ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරු මතු කරන්න උත්සාහ කරනවා ඒගොල්ලන්ට අලාභයක් නැහැ. පහුගිය අවුරුද්ද කාලය Taman සාර්ථකව මේ පාලනය ගෙනාවයි කියලා ආණ්ඩුව මතක් කරනවා. ගරු සභාපතිතුමියනි, අපි දන්නවා විශේෂයෙන්ම මේ COVID-19 මේ ප්‍රශ්නයත් එක්ක මේ ලෝකේම ආර්ථිකය යම්කිසි ආකාරයේ මේ කොරෝනා වෛරසයට හවු වෙලා තියෙන වෙලාවේ අපි ලංකාවේ දිහා බැලුවත් අපිට පේනවා ආණ්ඩුවේ පැත්තෙන් ඉදිරිපත් කරන සමහර කරුණු ගැන අපිට පිළිගන්න පුළුවන්. වගේම සමහරු කරුණු කාරණා දිහා බැලුවම අපිට ඒව පිළිගන්න අමාරුයි. අපි පෞගිය 19 වෙනි සංශෝධනය ගෙනල්ලා මේ රටේ යම් කිසි ආකාරයකට ස්වාධීන කොමිෂන් සභා ඇති කරන්න ඕනේ. අධිකරණය දේශපාලනඥයන්ගේ ඒ අතින් එහෙම නැත්නම් දේශපාලනඥයන්ගේ තියෙන ඒ ආධිපත්‍යයට යටත් නොවි වැඩ කරන්න පුළුවන් අධිකරණයක් අපි ගොඩනගන්න ඕනේ කියන මතය අපි පෞගිය කාලෙම විශ්වාස කළා. ඒ විශ්වාස කරපු හින්දා තමයි අපිට 19 වෙනි සංශෝධනය අරහා මේ රටේ යම් කිසි ආකාරයේ තිබුණටත් වඩා අපි හැම දෙයක්ම බලන්නේ සාපේක්ෂකව. ඒ සාපේක්ෂකව පෞගිය කාලේ හැම ආණ්ඩුවක් තිබුණටත් වඩා පෞගිය අවුරුදු 4 මාර තුල යම් කිසි ආකාරයේ ස්වාධීනත්වයකින් අධිකරණයට වැඩ කරන්න පුළුවන් පරිසරයක් හැදුණා. ඒ හැදුණා ඉඳ තමයි අපේ පැත්තේ ඉන්න මන්ත්‍රීවරුන්ටත් අධිකරණේ නඩු වැටුනේ. හැමතිවරුන්ටත් නඩු වැටුණා. අපේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාට අපි දන්නවා එතුමාට සියලුම ඒ නඩු වැටුනේ 2015න් පස්සේ තමයි එතුමාට අධිකරණේ වැටෙන්න පුළුවන් නඩු ප්‍රමාණය ඔක්කොම වැටුනේ. කටවරද්දගෙන වුණත් හරි නඩු වැටුනේ අපේ ආණ්ඩුව තියෙනකොට. තමුන්නාංශලගේ දැන් ආණ්ඩුව තියෙනවානේ. ද අපිට පේනවානේ පිළයන් මැතිතුමා පාර්ලිමේන්තුවට එන්න විතරයි මන්ත්‍රීවරයෙක් හැටියට වරප්‍රසාද තියෙන්නේ. නමුත් පිළයන් මැතිතුමා යනවා මඩකලපුවේ ගිහිල්ලා පුවත්පත් සාකච්ඡා කරන්න. සංවර්ධන කමිටුවට යනවා. ඊළඟට එතුමා යනවා ගොඩනැගිලි ඕපන් කරන්න. ඉතින් කොහොමද එහෙම අධිකරණය එහෙම නීති ආධිපත්‍ය ගැන කතා කරපු ජනාධිපතිතුමා යට දේ එහෙම වෙන්නේ? එහෙම වෙන්න බෑ. ඊළඟට එල්ලුම් ගහට නියමලා ඉන්න චූදිතෙක් එතුමාට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් අවස්ථාව ලබා දුන්නා. එහෙම කොහොමද එහෙම දෙන්න බෑ? ඊළඟට අපි දන්නවා ඒ එතුමා චූදිතය එතුමා වැරදිකාරයෙක් වෙලා ඉවරයි. එතුමා වැරදිකාරයෙක් වෙලා ඉවරයි. නමුත් ඉතිහාසයේ කිසිම පාර්ලිමේන්තුවක් කිසිම ආණ්ඩුවක් තුල එවැනි අවස්ථාවක් ලබා දීලා නැහැ. නමුත් තමුන්නාංශලා නීතියේ ආධිපත්‍ය හදන්න කියලා බලය ගත්ත තමුන්නාංශලා නීති ආධිපත්‍ය නෙමෙයි අර කැලෑ නීතිය රජ කරන තැනට අද මේ රට ගෙනියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමියනි, විශේෂයෙන්ම දැන් මේ ස්වාධීන කොමිෂන් සභා ටික අරගෙන බලන්න. අපි පෞගිය කාලේ විනිශ්චයකරවරුන් පත් කරන්න, ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයට, ඒ වගේම අභියාචනා අධිකරණයට ඒ විනිශ්චයකරුවන් පත් කිරීමේ බලය අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට පවරලා තිබුණා. තමුන්නාන්සලා 20 වෙනි සංශෝධනයේ අරහා ඒක නැවත වතාවක් ජනාධිපතිතුමාට එපත් කිරීමේ බලය තමුන්නාන්සලා ලබා ගත්තා. අර පාර්ලිමේන්තු සභාවක් කියලා හදලා තියෙනවා. ඒකේ තියෙන්නේ නිර්දේශ කරන්න විතරයි. ජනාධිපතිතුමා එවන නම් ටික අස්සම් කරන්න විතරයි ඒකේ තියෙන්නේ. ඒ එවන නම් එකක්වත් ප්‍රතික්ෂේප කිරීමේ බලය ඒ පාර්ලිමේන්තු සභාවට නැහැ. කියන ජනාධිපතිතුමාට කැමති එක්කෙනෙක්පත් කරන්න පුළුවන්. මේක තමයි 2015ට කලින් තිබ්බ යුගය. ඒ 2015ට කලින් තිබ්බ යුගයට තමයි නැවත තමුන්නාන්සලා ගමන් කරලා තියෙන්නේ. ඒ කාලේදී අපි දැක්කා මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙලා ඉන්න කාලේ ශ්‍රේෂ්ඨාධිකරණයට සමහර විනිශ්චයකරුවෝ පත් උනේ. අරලියගහ මන්දිරයට ගෙදර යන ගමන් අරලියගහ මන්දිරයට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණයට පත් වීම ලැබුණා. එහෙම කාලයක් තිබුණා. ඒ කාලේ තමයි දැන් නැවත ගෙනල්ලා තියෙන්නේ. ඒ හින්දා ගරු සභාපතිතුමියනි අධිකරණයේ විශ්වාසය පිළිබඳ විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ අධිකරණයේ විශ්වාසය පිළිබඳ මේ රටේ ජනතාව අතර විශාල සැකයකට භාජන වෙන පුඩු දෙන කරුණු කාරණා ඇති වෙන්න පටන් අරන් තිබෙනවා. ගරු සභාපතිතුමනි අපි දන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි පරිච්ඡේදය ආයන්න මොකද්ද කියන්නේ? එයා යන්න කියනවා ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුවට පවරලා තියෙනවා. ඒ පාර්ලිමේන්තුවට පවරපු ජනතාවගේ පරමාධිපත්‍ය බලය අධිකරණයට පවරලා තියෙනවා. ඒක තමයි ආයන්න කියන්නේ. එතකොට අධිකරණය කියලා කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය තියෙන තැනක් අධිකරණය කියලා කියන්නේ. එහෙමනම් අධිකරණයට වගකීමක් තියෙනවා. ඒ ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා වෙනට වැඩ කිරීමේ වගකීම අධිකරණයට තියෙනවායි කියලා අපි අධිකරණයට මතක් කරන්න කැමතියි. මොකද ඒක ඊටාම අද වෙනකොට අපිට පේනවා පෞගිය කාලේ මෙආණ්ඩුවේ අද ඉන්න ඇමතිවරු වේවා උපදේශකවරු වේවා ලේකම්වරු වේවා ඒ දවල්තාවගේ මුදල් අවභාවිතා කරලා වැටුණ හැම නඩුවක්ම අද වෙනකොට නිදස්කොට නිදාස් කරන තත්ත්වයක් අද වෙනකොට ඇති වෙලා තියෙනවා. මේක තුල ජනතාවගේ ඒ ජනතාව අධිකරණයට පවරපු පරමාධිපත්‍ය පිළිබඳ ජනතාවට සැකයක් ඇති වෙනවා. ඒක ඊටාම බරපතලයි. ඒකේ තරම් හොඳ කාරණාවක් නෙමෙයි. එහෙනම් අපි අධිකරණයට ඉල්ලා සිටිනවා ජනතාවගේ පරමාධිපත්‍ය තමයි තමුන්නාන්සලට පවරලා තියෙන්නේ. ඒ ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන විදිහට අධිකරණය වැඩ කරයි කියලා අපි විශ්වාස කරනවා. මොකද පාර්ලිමේන්තුව විසින් ජනතාව පාර්ලිමේන්තුවට මේ පරමාධිපත්‍ය පවරලා තියෙනවා. පාර්ලිමේන්තුව විසින් අධිකරණයට ජනතාවගේ පරමාධිපත්‍ය පවරලා තියෙනවා. ඒ හින්දා මේ රටේ තියෙන විධායකය පාර්ලිමේන්තුව අධිකරණය මේක තමයි මේ රටේ තියෙන ප්‍රධානම ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන කුළුණු තුන. මේකේ එක කුළුණක් හරි හෙල්ලුනොත් එම මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ නිදහස ඒ වගේම ජනතාවගේ ආරක්ෂාව ජනතාවගේ භාෂණයේ නිදහස ලිවීමේ නිදහස ඒ හැම නිදහසකටම හානි කරයි කියන එක අපි මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ඒ හින්දා ගරු සභාපතිතුමියනි ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මම මතක් කරන්න ඕනේ දැන් මේ කොමිසම් සභාව පිළිබඳ ඒ කොමිසම් සභාව පිළිබඳ නොකිය චෝදනා තියෙනවා.
ගරු ඇමතුමා
ලංකාවේ අධිකරණයේ ඉහළ උසාවියෙන් අපාල උසාවියටත් අපාල උසාවියෙන් සුප්‍රීම උසාවියටත් දීපු තීන්දුව ඒ අධිකරණවල වෙනස් වෙලා තියෙන පළවෙනි වතාවද ඔබතුමා ඔය සඳහන් කරන්නේ?
මම කිසිම සඳහනක් කරේ නැහැ. මම කිව්වේ ජනතාව බලාගෙන ඉන්නවා මේ අධිකරණයේ ස්වාධීනත්වය ඒ පරමාධිපත්‍ය ඇතුළේ ජන අධිකරණය වැඩ කරයි කියන එක තමයි මම කිව්වේ. අධිකරණයෙන් දීපු තීන්දුව ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මොකද අධිකරණය දැන් මම ඒක තමයි කිව්වේ. දැන් සමහර ඒවා පරස්පර ඒවා තියෙනවා. සමහර ඒවා පරස්පර විරෝධී තියෙනවා. මම කියන්නේ ඒකයි. මේක අපි එක එක කාලෙට ආණ්ඩු වෙනස් වෙනකොට අධිකරණය වෙනස් වෙන්න ඕනේ නැහැ. අධිකරණයේ තීන්දුව වෙනස් වෙන්න ඕනේ නැහැ. අධිකරණය එක තමයි මම කියුවේ. අධිකරණය කියලා කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය කරන ආයතනයක්. ඒ පරමාධිපත්‍ය නියෝජනය කරන ආයතනයට වගකීමක් තියෙනවා. මොන ආණ්ඩු ආවත් කොයි ආණ්ඩු බලයේ හිටියත් ජනතාවගේ පරමාධිපත්‍ය අනුව ඒ වගකීම ඉෂ්ට කිරීමේ බලය අධිකරණයට තියෙනවා. ඒ බලය අධිකරණයට ලබා දීලා තියෙන්නේ තමුන්නාන්සලා අපි එකතු වෙලා මේ පාර්ලිමේන්තුව අරහා තමයි අධිකරණයට ඒ පරමාධිපත්‍ය බලය අපි පවරලා තියෙන්නේ. ඒ හින්දා තමයි මම කියන්නේ අධිකරණයට ඒ වගකීම තියෙනවායි කියලා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමියනි
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු දෙක කාලයක්
විශේෂයෙන්ම ඊළඟට මතක් කරන්න ඕනේ මේ ස්වාධීන කොමිසම් සභාව ගැන. දැන් ස්වාධීන කොමිසම් සභාවට චෝදනාවල් තියෙනවා. තමුන්වහන්සේලා එක එක චෝදනාවල් එල්ල කරනවා අපේ කාලේ තිබුණු කොමිෂන් සභාවලට අපිත් එල්ල කරනවා නමුත් අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙනා ස්වාධීන කොමිෂන් සභා ඒවත් මොන ආණ්ඩුව ආවත් කොයි ආණ්ඩුව ආවත් ඒව ස්වාධීනව වැඩ කරයි කියන විශ්වාසය උඩ තමයි අපි සියලු දෙනාම කතා කරන්නේ අද අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවට තමුන්නාංශ අගමැතිතුමාගේ අර නීති විද්‍යාලයේ ඉගෙනගත්ත ඊවා වනසුන්දර මහත්මියව සභාපතිතුමිය කරන්න හදනවා එතුමිය පත් කරන්න හදනවා සභාපතිතුමිය හැටියට අපි දන්නවා අගමැතිතුමාගේ නීති විද්‍යාලයේ යාළුවෙක් ඒ වගේම අගමැතිතුමා ගේ අරලියගහ මන්දිරයට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න මේ කේලියල රමු කැල්ල මෙතුමා hina වෙනවා මම එහෙම කියනකොට ඕ hina වෙනවා ඒ කියන්නේ ඔබතුමා පිළිගන්නවා මම කියන දේ ඔබතුමා පිළිගන්නවා මම කියන දේ ඔබතුමා hina වෙන අදහස් කළේ ඒක ඔබතුමාට ඒක ඔව් කියලා කියන්න අමාරුයි මම දන්නවා මේ පැත්තේ ඉඳගෙන ඔව් කියන්න බෑ ඔබතුමාට බෑ ඔව් කියන්න ඔබතුමා මේ පැත්තේ හිටියා නම් ඔව් කියයි නමුත් ඔබතුමාගේ සිනාවෙන් ඔබතුමාගේ අර ලස්සන සිනාවෙන් ඔබතුමා සංඥා කරනවා මම කියන දේ හරි කියන ඔබදේ පුතුමා පිළිගන්නවා එහෙනම් අද ඊවා වනසුන්දර මහත්මිය තමයි අර රජයේ දූෂණ වංචා හොයන්න තියෙන අල්ලස්සා දූෂණ කොමිසමේ සභාපතිතුමිය හැටියට පත් කරන්න යන්නේ එතුමිය කොහෙද මේ ආණ්ඩුවේ දූෂණ අල්ලන්න යන්නේ එතුමිය කොහෙද ආණ්ඩුවේ වංචා දූෂණ අල්ලන්න යන්නේ එතුමිය අල්ලන්න යන්නේ නැහැ අන්න මේම ඒක තමයි අපි කිව්වේ මේක ජනාධිපතිතුමාගේ යටතට මේ ස්වාධීන ආයතනවල නිලතරවලට පත් කරන්න පුළුවන් බලය 20 වෙනි සංශෝධනය හරහා ලබා දීම තුල තුලදී මේ එකදු ආයතනයක්වත් ස්වාධීනව වැඩ කරන්නේ නැහැ ඒ සියලු ආයතන ජනාධිපතිතුමාගේ බලතලවලට යටත්ව තමයි වැඩ කරන්න කියන එක අපි එදා ඒක ගොඩ නැගුවා ඒ ඉඳ අවසන් කරන්නම් ගරි සභාපතිතුමියනි ඊළඟට COVID-19 ගැන කතා කරන්න ඕනේ ඒ ඉඳ අපි අද කියන්න කැමති අවසන් කරන්නම්
පොඩි වැරදීමක් වුණා ඔබතුමාට මිනිත්තු 10ක් කාලයක් තව තියෙනවා
විනාඩි තව 10ක්
තියෙනවා ඔබතුමාට මිනිත්තු 20යි
බොහොම ස්තුතියි ඔබතුමියට ඒ තව විනාඩි 10ක් ලබා දුන්නාට ඒ ඉඳ ගරු සභාපතිතුමියනි එතකොට අපි මේ කතා කරගෙන ආවේ මේ තියෙන ස්වාධීන කොමිෂන් සභාවල තියෙන ක්‍රියාකාරීත්වය ඒ ක්‍රියාකාරීත්වය විතරක් නෙමෙයි ඒකේ තියෙන වටිනාකම පිළිබඳ ඒක මෙරටට අවශ්‍ය දෙයක් ඒකයි මම කිව්වේ මොන ආණ්ඩු තිබුණත් කවුරු බලයේ තිබුණත් ජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය කරන ආයතන ඒව ස්වාධීනව වැඩ කරන්න ඕනේ ඒව ස්වාධීනව වැඩ කිරීමේ බලය හා ඒවට ලබා දෙන්න ඕනේ නමුත් ජනාධිපතිතුමා අපි දන්නවා අධිකරණ සේවා කොමිෂන් සභාවේ පත්වීම ඒ අධිකරණ සේවා කොමිෂන් සභාවට ඒ පතින ඒ නිලතර තුනට පත්කිරීම සහ 20 වෙනි සංශෝධනය අර ඒක ජනාධිපතිතුමා වෙනස් කරගත්තා ජනාධිපතිතුමාට කැමති අය තුන් දෙනෙක් ඉදින්නෙක් පත් කරන්නේ ඒක තුල කොහොමද අපි ජනාධිපතිතුමා අධිකරණ සේවා කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් බවට පත් වෙන්නේ. ඒ ස්වාධීන ආයතනයක් බවට පත් වෙන්නේ නැහැ. 19 වෙනි සංශෝධනය හරහා තිබුණු දේ වෙනස් කරලා 20 වෙනි සංශෝධනය හරහා අධිකරණ සේවා කොමිෂන් සභාවත් ජනාධිපතිතුමා කියන විදියට වැඩ කරන්න පුළුවන් ආකාරයේ ඒකේ තියෙන අර මේ සංයුතියත් එතුමාට වැඩ වෙනස් කරගන්න පුළුවන් වුණා.
ගරු ඇමතිතුමා
ඒක වැරදි අධිකරණ සේවා කොමිෂන් සභාවට පත් කරන්නේ අග්‍රවිනිශ්චකාරතුමා තමයි නීතියෙන් පත්වන සභාපතිතුමා
ඔව්
ඊට පස්සේ ජේෂ්ඨතම විනිශ්චකාරවරු දෙදෙනා තමයි ඉතුරුයට පත් වෙන්නේ දැන් ඉන්න තුන් දෙනාගේ එක වෙනසක් වුනේ නැහනේ
ඒ දැන් 20 වෙනි සංශෝධනය
ගෞරවයෙන් ඉල්ලා සිටිනේ අපහාස කරන්න එපා
කිසිම අසත්‍යයක් නැහැ 20 වෙනි සංශෝධනය අරහා ජනාධිපතිතුමාට ඒ ඔබතුමා 19 වෙනි සංශෝධනයේ තිබුණා දේශක දෙන්න තමයි පත් වෙන්නේ කියලා 20 වෙනි සංශෝධනය අරහා ජනාධිපතිතුමාට කැමති දින දෙන්නෙක් පත් කරන්න පුළුවන් බලය ලබා ගත්තා ඒක තියෙනවා 20 වෙනි සංශෝධනයේ 20 වෙනි සංශෝධනයේ තියෙන ඔබතුමා වෙනස් කරපු එක ඔබතුමා වෙනස් කරපු එකත් ඔබතුමාට දැන් මතක නැහැ ඔබතුමා වෙනස් කරපු එකත් ඔබතුමාට දැන් මතක නැහැ හරි 20 වෙනි සංශෝධනයේ ඒක තියෙනවා ගරු සභාපතිතුමනි ඒකයි මම කිව්වේ අධිකරණ සේවා කොමිෂන් සභාවත් අද ජනාධිපතිතුමා වැඩ කරන ආයතනයක් බවට අදපත් වෙලා තියෙනවා ඒක තමයි යථාර්ථය ඒ යථාර්ථය පිළිගන්න ඕනේ ඊළඟට අපි කතා කරමු COVID-19 ගැන ගරු සභාපතිතුමියනි COVID-19 ගැන අපි කතා කරමු COVID-19 එක ගැන අපි කතා කරාම අද වෙනකොට ජනාධිපතිතුමා යටතේ තියෙන COVID-19 අරමුදලට මිලියන 1640ක මුදලක් අද එකතු වෙලා වෙලා තියෙනවා. ඒකේ වියදම අද වෙනකොට කරලා තියෙන්නේ මිලියන 67යි වියදම් කරලා තියෙන්නේ. විශාල මුදලක් තියෙනවා. ඒ මුදල කොහාට ගියාද? ඒ මුදල ඇයි තියන් ඉන්නේ? ඇයි ඒ මුදල වියදම් කරන්නේ නැත්තේ කියන ගැටලුව අද වෙනකොට තියෙනවා ගරු සභාපතිතුමනි. එහෙනම් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා අද වෙනකොට කොළඹ නගරේ විශේෂයෙන්ම විශාල ප්‍රදේශයක් අද ලොක්ඩවුන් කරලා තියෙනවා. විශාල කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කිමිලිගසාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ප්‍රදේශ විශාල ප්‍රමාණයක් ලක්ෂ 5කට අධික ජනතාවක් අද වෙනකොට ලොක්ඩවුන් එකකට හවු වෙලා ඉන්නවා. අද ඒ ජනතාව වෙනුවෙන් ලබා දීලා තියෙන තව වෙනකන් රුපියල් 5000 පමණයි. ඒ හින්දා ඒ COVID-19 අරමුදලේ තියෙන මිලියන ගානක තියෙන ඒ මුදල අද මේ දවසක් කාල නොකා නොබි දරිද්‍රතාවයකින් පෙළෙන මානසික ආතතියකින් පෙළෙන සමාජ අර්බුදයකින් පෙළෙන මේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් එදිනෙදා කීයක් හරි හොයාගෙන ජීවත් වෙන ජනතාව වෙනුවෙන් මේ මුදල් ටික වියදම් කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ හින්දා මේ COVID-19 අරමුදල නිකන් තියාගෙන ඉන්න එපා. ඕක ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ මුදල් ටික තියාගෙන ඒ මුදල් පුස්කන්න දෙන්න එපා. අද මේ කොළඹ නගරේ මේ වියසනයට හවු වෙලා ඉන්න විශාල ජනතාවක් ඉන්නවා. ඒ ජනතාවගේ සුවසාධනය වෙනුවෙන් වියදම් කරන්න කියලා අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, අපි ගත්ත ආර්ථික ප්‍රශ්න ඊළඟට කිව්වා ජනාධිපතිතුමා. මට මතකයි එතුමාගේ සෞභාගයේ දැක්මේ තියෙනවා තව එකක්. ඒ සෞභාගයේ දැක්මේ තියෙනවා එතුමා කියවා වම් හම්බන්තොට වරාය එතුමා ආපු ගමන් නැවත පවර ගන්නවයි කියලා. ඒ සෞභාගයේ දැක්මේ එතුමා හෙලි කරලා තිබුණා. නමුත් අපිට පේනවා අද ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දක් වෙනවා මෙන්න මේ තියෙන සෞභාගයේ දැක්මේ ජනාධිපතිතුමා කියනවා ඉඳගෙන එතුමා බලයට ඇවිල්ලා අවුරුද්දක් යන්න කලින් හම්බන්තොට වරාය, ඒ කියන්නේ අපි විකිනපු වරාය නැවත වතාවක් පවර ගන්නවා කියලා එතුමා මේ සෞභාගයේ දැක්ම යටතේ 69 ලක්ෂ ජනතාවකට පොරොන්දුවක් ලබා දුන්නා. දැන් මොකද කියන්නේ? දැන් ජනාධිපතිතුමා ඉන්දියාවට ගිහිල්ලා කිව්වා නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමා ඉස්සරහින් ඉල්ලුවා මම චීන වරා මම හම්බන්තොට වරාය ගන්නවයි කියලා කිව්වා. ලංකාවට ඇවිල්ලා මොකද්ද කිව්වේ? ලංකාවට ඇවිල්ලා චීන තානාපතිතුමාව හම්බෙලා කිව්වා මේ ගිවිසුමට මම එකඟයි, ගිවිසුම තවදුරටත් ඉදිරියට ගෙන යන්න මගෙන් කිසිම බාධාවක් නැහැ කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කරා කියලා චීන තානාපතිතුමා ට්විටර් මැසේජ් එකකින් අපි සියලු දෙනාටම දැන්නුවා. දැන් ඒක පවර ගන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, දැන් ජාතික සම්පත් විකුණන්නේ නැහැ කියලා කිව්වා. ජාතික සම්පත් එකක්වත් දෙන්නේ නැහැ කියලා කිව්වා. අපේ කාලේ දීපු ඒවා පවර ගන්නවයි කියලා කිව්වා. දැන් නැගෙනහිර පර්යන්තය, නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න ඒකත් අද එකඟ වෙලා තියෙනවා කියලා පුවත්පත්වල පළ වුණා. වරාය ඇමතිතුමා මෙතන ඉන්නවා. එතුමාට කියන්න පුළුවන් ඒක මම කියන දේ බොරුද ඇත්තද කියන එක මම දන්නේ නැහැ. ඔබතුමා අද මාධ්‍ය තුල පලා වෙලා තියෙනවා නැගෙනහිර පර්යන්තයත් ඉන්දියානු සමාගමකට දෙන්න අද වෙනකොට කැබිනට් අනුමැතිය ලබා දීලා තියෙනවා කියලා මාධ්‍ය වල පළ වෙලා තියෙනවා. එහෙම තමයි අද තමුන්නාන්සලාගේ මේ ගමන යන්නේ. තමුන්නාන්සලා ආවේ විදේශීය සම්පත් ආරක්ෂා කරන්න, දේශීය ව්‍යාපාරිකයන් ගොඩනගන්න, මේ රටේ තියෙන දේශීයත්වය ආරක්ෂා කරන්න කියලා තමයි 69 ලක්ෂයකින් බලය ගත්තේ. නමුත් අපිට පේනවා අද මේ 69 ලක්ෂයට පස්සපත්ත හරවලා තමයි තමුන්නාන්සලාගේ මේ ආණ්ඩුව ගමන් කරන්න කියන එකත් හොඳට මතක තියාගන්න. නීති ආධිපත්‍යයක් නැහැ, දේශීය සම්පත් ආරක්ෂා කරන්නෙත් නැහැ. ඊළඟට සහන මළු දෙනවයි කියලා කිව්වා. ඒ සහන මළු ගැන කතාවක්වත් නැහැ. ඒ සියලු දේවල් අද වෙනකොට බිඳ වැටලා තියෙනවා. ඒ හින්දා ඔය කොළඹට හරි එක තමයි මම කිව්වේ අර මිලියන මෙලයි මිලියන තියෙනවා 100,000 ගාණක් තියෙනවා කොවිඩ් අර මුදලේ ඉතුරු වෙච්ච මුදල් ප්‍රමාණය. අන්න ඒ මුදල් ප්‍රමාණය හරි අපේ ඇමතිතුමා කිව්වා වගේ කොළඹට වියදම් කරන්න කියලා. ඒ හින්දා ගරු සභාපතිතුමියනි අද වෙනකොට මේ අවුරුද්දක් තුල මේ ආණ්ඩුවේ ශේෂපත්‍රය හා ආණ්ඩුවේ ගමන් මාර්ගයේදී අපි අර බැලුවම අපිට පේනවා ආණ්ඩුව ඒ 69 ලක්ෂයක් ජනතාව ඡන්ද දීපු අදුම ගානේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්නවත් ආණ්ඩුවේ ගමන් මග යන්නේ නැහැ. ආණ්ඩුව අද එක පැත්තකට වමට සිග්නල් දාලා දකුණට හරවන ආණ්ඩුවක් බවට අද පත් වෙලා තියෙනවා. වමට අත පෙන්නලා දකුණට යන ගමනක් අද පවත් වෙලා තියෙනවා. අද දේශීය කර්මාන්තකරුවන් ගැන කතා නැහැ. අද දේශීය ව්‍යාපාරිකයන් ගැන කතා නැහැ. අද ආනයනය සම්පූර්ණයෙන්ම මැඩ පවත් වෙලා තියෙනවා. ආනයනය නවත්තලා අද ආනයන කර්මාන්තකරුවන් මේ රටේ විශාල ප්‍රමාණයක් අද වෙනකොට ඒ කර්මාන්තකරුවන්ගේ ආයතන වහලා දාලා තියෙනවා. ඊළඟට ඒ ආයතන වහලා දාලා විශාල ප්‍රමාණයක් රස්සාවල් ලද නැති වෙලා තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමියනි, මේ COVID-19 හරහා ඇතිවෙච්ච මේ විවසනය හරහා කිසිම තක්සේරුවක් අද වෙනකන් ආණ්ඩුවට කරන්න බැරි වෙලා තියෙනවා. රස්සාවල් කොයිතරම් ප්‍රමාණයක් නැති වෙලා තියෙනවද?
මට තාම මිනිත්තු දෙකක් තියෙනවා.
ව්‍යාපාර කොයිතරම් ප්‍රමාණයක් නැති වෙලා තියෙනවද? ව්‍යාපාර කොයිතරම් බහලා තියෙනවද? කර්මාන්ත කොයිතරම් බහලා තියෙනවද? කිසිදු තක්සේරුවක් අද වෙනකන් මේ අයවැයෙන් ආණ්ඩුවට අද ඉදිරිපත් කරන්න අද බැරි වෙලා තියෙනවා. ඒ තරමට අද මේ අයවැයත් කඩා වැටිලා තියෙනවා. අද කර්මාන්ත කරුවන්, ආනයනය කර්මාන්ත කරුවන් අද සම්පූර්ණයෙන්ම කඩා වැටිලා, රස්සාවල් නැති වෙලා, ඒ කර්මාන්ත කරුවන්ගේ ආයතන වහලා දාන තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. නමුත් ආණ්ඩුව උච්චාරුවෙන් කියනවා අපි ආනයනය නැවතුවයි කියලා. අපි දන්නවා ගරු සභාපතිතුමියනි, එහෙම ආනයනය නවත්තලා ආනයනය එපා කියලා යන්න පුළුවන් රටක් නැහැ. මට හිතනවා සමහර මේ ආණ්ඩුවේ ඉන්න ආර්ථික විශේෂඥයන් දිහා බැලුවම ඒගොල්ලන් නිකන් අර ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ. අද රටට කියලා ආර්ථික දර්ශනයක් නැහැ. අද තියෙන මේ ගෝලීකරණය යටතේ අද මුළු ලෝකයම එක රටක් හැටියට තමයි අද ගමන් කරන්නේ. අන්න ඒ චින්තනයේ උඩ, ඒ කල්පනාව උඩ, ඒ අදහස උඩ ඉඳන් තමයි ආර්ථික දැක්ම අපි හදන්න ඕනේ. එහෙම නැතුව ලෝකේ වෙන රටවල් නැහැ. ලෝකේ අපි විතරයි ඉන්නේ. ලංකාව තමයි ලෝකේ තියෙන එකම රට කියලා හිතාගෙන ආර්ථික සැලසුම් හදන්න ගියොත් අනිවාර්යෙන්ම ආර්ථික බංගත්වය අපිට නොදුරු අනාගතයේදී මුහුණ දෙන්න වෙනවයි කියන එක මතක් කරගන්න ගරු සභාපතිතුමනි. ඒ හින්දා අවසාන වශයෙන් මම එකක් කියන්න කැමැති. ඒක තමයි මේ අවුරුද්දක එක කාලය තුලදී ජනතාවගේ දරිද්‍රතාවය, ජනතාවගේ අපේක්ෂාවන්, ජනතාවගේ බලාපොරොත්තු, ඒ සියලු දේවල් බිඳ වැටිලා තියෙනවා. ඒ සියලු දේවල් එක ජනතාවගේ මානසික ආතතිය වැඩි වෙලා තියෙනවා. ඒ හින්දා ඉදිරි අනාගතයේදී මේ රටේ මේ ආණ්ඩුවට විරුද්ධ වෙන ජනතා විරෝධයේ මර්ධනය කරන්න දැම්ම ආණ්ඩුවක පටන් අරන් තියෙනවා. සමාජ මාධ්‍යවලට තහනම් දැමීම තුළ ඒ හරහා ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා මේ රටේ මේ ජනතාව ආණ්ඩුවට විරෝධයේ පාන ඒ විරුද්ධතාවයේ ගොඩනගෙන ඒ සියලු දේවල් මර්ධනය කරන්න ආණ්ඩුව ලෑස්ති වෙනවා. ඒ වෙනුවෙන් ජනතාවගේ පැත්තේ ඉඳන් ඉදිරි කාලයේදී අපි ජනතාවගේ අරගලය වෙනුවෙන් පෙනී සිටිනවා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි.